ගරු කනක හෙරත් මන්තිතුමා බතුමාර විනාඩි හතයි.
බොහොමත්ම ස්තුති ගරු නියෝජ කතානායකතුමන. මේ අද තියෙන අමාත්‍යංශය වෑශීෂය පිළිබඳව කතා කරන්න ඉස්සෙල්ල මම හිතුව මේ ලංකාදීපයේ ඊයේ දිනේ දෙවැනි අඟහරුවාදා පළවෙච්චි පුවතක් ඇලෝසියස් පියපුතු දෙදෙනට අක්කර 450ක රජයේ තේවත්තක් මසකට රුපියල් 8000ක බද්දකට. එතකොට අවුරුදු 30ක කාලයකට තම බදු දීලා තියෙන්නේ. ඊළඟට මේක මතුරට වැවිලි සමාගමේ 2015 ඔක්තෝබර් මාසයේ තමයි මේ බදු දීම කළා තියෙන්නේ. ඉතින් අපිට මේ වතුකරේ අහිංසක ජනතාවගේ පඩිය වැඩි කරගන්න රුපියල් 1000ක් වැඩි කරගන්න කොයිතරම් අමාරුද මේ සමාගම්වල. ඉතින් මේකේ පේන්නේ ගරු ඇමතුමා
ගුණ සම්බන්ධව මම හැන්දෑවේ සවිස්තරාත්මක පිළිතුරක් දෙන්නම්.
හොඳයි. දැන් අපිට තියෙන ගැටලුව මේක හැම තැනින්ම මතුවෙනවා අර්ජුන. දැන් මේක නිකන් x ධන y ධන z සමානයි w වගේ සමීකරණයක්. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊළඟට අර්ජුන සමානයි බැඳුම් කරය හැම තැනකදීම මතුවෙනවා. ඉතින් ඒ වගේම මේ සමාගම් මේ මුදලට ගන්න සමාගම් තමයි අවසානයේ ඔබතුමන්ලා ඔය ඉල්ලන රුපියල් 1000ක් වැඩි කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වයට මේ වතුකර මේ සමාගම් කටයුතු කරනවා කියන එක අපි ඉස්සෙල්ලාම පෙන්වන්න කරන්න කැමතියි. ඊළඟට මේ අපි ඉස්සෙල්ලාම තේ වගාව ගැන කතා කරපුවාම මේකේ තියෙන ගැටලු කීපයක් කියන්න ඕනේ. මම දන්නේ මේ වසර කීපය තුළ රබර් වල නම් අපි දන්නවා ඒ නිෂ්පාදනය වැඩි වුණ අඩු වුණ හේතුව. නමුත් තේවල නිෂ්පාදනය අඩු වෙන හේතුව මොකක්ද කියලා දන්නේ නැහැ. 2013ට වඩා මේ වෙනකොට නිෂ්පාදනය අඩු වෙන්න. ඊළඟට මේ අපේ රටේ මම හිතන්නේ අපිට විදේශ විනිමය ගේන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ නිෂ්පාදනයන් වැඩි කරන්න පුළුවන්. වැඩි නිෂ්පාදනයන් ගැන අපි කතා කරන අවස්ථාවක මම හිතන්නේ තේ තමයි හොඳම කදිම අපිට නිදසුන වර්ගය ලෝකේ නමක් දිනලා තියෙන වර්ගයක් හැටියට අපිට ප්‍රවර්ධනය කරන්න හැකියාව තියෙන්නේ. ඒක නිසා මේ කාලය තුලදීම අපිට කිලෝග්‍රෑම් 300ට වඩා මිලියන 300ට වඩා ඉහළ යන්න බැරි වෙලා තියෙනවා හැම කාලයක් දිහාම බැලුවම. ඒ වගේම අපේ රට මම දන්නවා 2015ට ඉස්සෙල්ලා අපි බලාපොරොත්තු වුණා මේක තේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න ඕනි කියලා යෝජනා තිබුණා. නමුත් අවසානයේදී අද වෙනකොට ඒ කේන්ද්‍රස්ථානය කොහටද ගිහිලා තියෙන්නේ? ඩුබායි වලට. අපේ සමාගම් සියල්ලක්ම ගිහිලා තියෙන ඩුබායි වලට ගිහිල්ලා එතන ඉඳලා තමයි අද අපේ රටෙන් අපනයනය කරන වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නේ. ඊළඟට මේ තේ කර්මාන්තේ විශේෂයෙන්ම අර රී එක්ස්පෝට් ප්‍රති අපනයනය තුලින් ඇත්තටම අපේ රටට තිබ්බ නම නැති වෙලා තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ප්‍රමිතිය නිසා මේ නම අපේ රටෙන් ගිලිහි ගිහිල්ලා තියෙනවද කියන එකත් ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒකයි ඉතින් අද අපිට මම හිතන්නේ විශේෂයෙන්ම මේ තේ වෙළඳුන්ගේ සංගමේ ඒ සඳහා මම හිතන්නේ විශාල මුදලක් වැය කරලා තියෙනවා ප්‍රවර්ධනය කිරීම සඳහා. ඒ වගේම ඒ සඳහා පර්යේෂණ සහ සංවර්ධනය කිරීම සඳහා ඒ ප්‍රවර්ධනය ඒ සියල්ලක් කිරීම සඳහා මම හිතන්නේ යම් කිසි සහයෝගයක් අමාත්‍යංශයෙන් ලබා දෙන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත් කාරණයක් හැටියට මා දකිනවා. ඊළඟට අපේ ප්‍රදේශයට විශේෂයෙන්ම වැදගත් වන අපේ ආර්ථිකයට විශාල ශක්තියක් වන රබර් කර්මාන්තය ගැන කතා කරාපුවම ගරු ඇමතුමා ඔබතුමා දන්නවා මම මේ කාලෙ තිස්සේම මේ රබර් වගාව ගැන විටින් විට ප්‍රශ්න කරා. ඉතින් 2014දී අපේ රටේ 2014දී රබර් නිෂ්පාදනය තිබුණේ කිලෝග්‍රෑම් මිලියන 130ක්. නමුත් අද වෙනකොට 2017-18 වෙනකොට ඒක 80ට බැහැලා තියෙනවා. ඉතින් මේකේ මූලිකම හේතුව තමයි මේ රබර් කිරිවලට හරියන මිලක් ලබා නොදීම. රජයෙන් මැදිහත් වෙලා ඒ සඳහා සහනයක් ලබා නොදීම නිසා රබර් වගාව නම් අද නැති වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ කුඩා රබර් වතු හිමියන් තමන්ගේ රබර් ටික විකුණ ගන්න බැරි වුණාම තමන්ට ඒ කම්කරුවන් හොයාගන්න බැරි වුණාම ණය ගෙවා ගන්න බැරි වුණාම මොකද කරන්නේ? ඒ තියෙන කුඩා රබර් වතු වල රබර් ගස් ටික කපලා විකුණලා දානවා. ඒ රබර් ගස් ටික කපලා ණය ගෙවා ගන්න එහෙමත් නැත්නම් එදිනෙදා ජීවිතය වලට වියදම් කිරීම සඳහා ඒ රබර් ගස් ටික කපලා දානවා. ඊළඟට නැවත වතාවක් රබර් වගාව ඒ ප්‍රදේශයේ එහෙමත් නැත්නම් නැවතත් වගා කිරීම කටයුතු කරන්නේ නැහැ. වෙනත් භෝගයකට යනවා එහෙමත් නැත්නම් මේක අතහැරලාම දානවා ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා ඉතින් මේකෙන් අපිට ලොකු බලපෑමක් වෙලා තියෙනවා එක පැත්තකින් අපේ රටේ නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා ඒ වගේම අද රබර් කර්මාන්තයෙන් රබර් කර්මාන්තේ ඉන්න සියලුම කම්කරුවන් අද ඒ කර්මාන්තයෙන් එළියට ගිහිලා තියෙනවා අද රබර් කපන කම්කරුවෙක් හොයාගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ එදා ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ නැතුව ඒගොල්ලන් වතරලා දාලා තිබ්බ නිසා ඒගොල්ලන් මම හිතන්නේ කොළඹ ප්‍රදේශයට මේ ප්‍රදේශයට ඇවිල්ලා තමන්ට රැකියාවක් හොයාගන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේක තමයි ඇත්ත තත්වය. ඊළඟට අපි බැලුවොත් එහෙම මේ රබර් වගාව නිසා අපේ ඒ ප්‍රදේශවල ජල මූරාශ්‍ර සියල්ලක් එදා හොඳින් තිබුණා. ඒ සියල්ලක් අද රබර් ගස් ටික කපලා වුණාම ජල මූරාශ්‍ර ටික නැති වෙලා තියෙනවා. අද මේ නියගයට එක හේතුවක් වෙන්න පුළුවන්. ඊළඟට අනිත් කාරණේ තමයි මේ රබර් වගාවෙන් අද ලාභයක් නැහැ කියලා රබර් වගාව අයින් කරලා රබර් ගස් ටික කපලා අද කටුපොල් වගන්න ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම මේ අවස්ථාව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. කෑගල්ලේ දිස්ත්‍රික්කයට ඇවිල්ලා අර අපේ ඉල්ලීම අනුව ඒ සාකච්ඡාව පවත්වලා කටුපොල් වගා කිරීම තහනම් කිරීම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. නමුත් ඔබතුමාට කියන්න ඕනි සමහරක් වතු සමාගම් වලින් තවත් ඒ කටුපොල් වගා කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන
ඔබතුමාට තව විනාඩියක් තියෙනවා.
ඉතින් මේකේ අපි මේ කටුපොල් වගා කිරීමෙන් අපි අහන ප්‍රශ්නේ තමයි මේ කටුපොල් වගා කරන්නේ අපේ රටේ තියෙන තෙල්වල අවශ්‍යතාවයට ඒගොල්ලන්ට අවස්ථාවක් ලබා දෙන්න බෑ කියන එක. නමුත් ඇත්ත තත්ත්වය තමයි
තප්පර 10ක් මේ ඔබතුමාගේ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ මහත්තුමා තමයි මේ හෙක්ටාර 20000කට අවසරය දුන්නේ.
ඔව් ඒක හරි. නමුත් අපි ඒක පිළිගන්නවා. ඒක එදා අවසරය දුන්නා ඔබතුමා. එතකොට අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පසුබෙල මන්ත්‍රීවරු ඔබතුමා එතකොට කැබිනට් අමාත්‍යවරේ. ඒක ඔබතුමා ඒක බාර ගන්න ඕනේ එදා කැබිනට් එකේ කතා කරන්න තිබුණා. හරිද? ඒක අපි විතර නෙමෙයි ඔබතුමාත් ඒ ගැටලුවට මුහුණ දීලා තියෙනවා. ඉතින් මම අහන්නේ මේ ඇත්තටම අපේ රටේ පොල් වගාව නැති කරනවා. ඔබතුමා ගිහිල්ලා බැලුවොත් ගමක හැම ඉඩමක්ම කඩලා පොඩියට කඩලා ඒව විකුණන තත්ත්වයට පත් කරලා තියෙනවා. මන් දන්නේ මොකද්ද නීතිය කියලා. එහෙම කඩලා අපි පොල් වගාව පොල් නෑ පොල් තෙල් ටික අද අපේ රටේ නෑ කියලා ඉවෙල්ලා අර පිටරට ඉඳලා හැමත් නැත්නම් අපේ රටේ කටු පොල් වල ඒ සෞඛ්‍යට හිත අහිතකර තෙල් අපි පරිභෝජනය කරනවා නෑ ඒක මම හිතන්නේ ඉදිරි අනාගතයේදී අපේ රටේ ලොකු වරදක් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ රබර් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන්න කියලා ඉල්ලීම කරනවා. ඒ වගේම රබර් වෙළඳුන්ගේ ලොකු ගැටලුවක් තියෙනවා. මොකද මේ රටට දැන් අද ආනයනය කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි වෙලා තියෙනවා වගේම මේ ආනයනය කරන පමණක් නැමෙයි අපේ රටේ නිෂ්පාදනය කරන රබර් ටික අපේ රටේ තියෙන අර BOI එකේ තියෙන කර්මාන්ත ශාලාවලින් මිලදී ගන්න නැහැ. ඉතින් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා අඩුම තරමේ අපේ රටේ නිෂ්පාදනය කරන රබර් වලින් 25%ක්වත් මේ කර්මාන්ත ශාලාවලට මිලදී ගන්න කියලා ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී. ඉතින් බා එහෙම කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාටත් ස්තුතිවන්ත වෙන්න මම නිහඬව.
බොහොම ස්තුති ගරු රෝහිණී කුමාරි විජයරත්න මැතිණිය. ඔබතුමේ විනාඩි 8ක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම හිතනවා 1825 අක්කර 25කින් ජේම්ස් ටේලර් මහනුවර දිස්ත්‍රික්කයේ ගලහා ලූල් කඳුර වතුකරයෙන් ආරම්භ කරපු මේ තේ දැල්ලෙන් මේ වෙනකොට වසර 194ක් වෙලා තියෙනවා. ගෙවිලත් අද අපිටත් වතුකරයේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් ඉතිහාසය අරගත්තොත් තේ රබ පොල් කියන කෘෂි අපනයනයක් අපිට තිබුණා. ඒකෙන් තමයි අපේ රටේ ආර්ථිකයේ ගොඩනැගුණේ. සිලෝන් ටී කියන නමට අදටත් ඉල්ලීමක් තියෙනවා. මේ රටට මේ ගෞරවය ගෙනත් දුන්නේ අපේ අහිංසක වතු කම්කරුවෝ. අපි මේ වෙලාවේ බොහොම ආඩම්බරයෙන් මතක් කරන්න ඕනේ මේ රටේ වතු කම්කරුවන්ගේ ජීවිතවල සුබ සාධනය වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙලක් කරා නම් ඒකරේ එක්සත් ජාතික රජයන් කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. විශාලම සේවාවක් කළ එක්සත් ජාතික පක්ෂ රජයන්. මොකද ඒ අයගේ පුරවැසිභාවය ලබා දුන්නේ JR ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ. ඒ වගේම ඒ අයගේ කම්කරුවා අයිතීන් ලබා දෙන්නට විශාල සේවයක් කරා. ඒ වගේම වතු කම්කරුවන්ට සෞඛ්‍ය පහසුකම් නගා සිටුවීමට වතු රෝහල් ඇති කරලා මේ වගේ කටයුතු සිද්ධ කරා. ඒ අතීතයේ ගත්තහම වර්තමානයේ මේ මෑත අතීතයේ ගත්තහම හැමදාම හිටියේ එදා සුද්දෝ හදලා දීපු ලයින් කාමරේ වර්ග අඩි 100ට සීමා වෙච්ච ජීවිතය පර්චස් හතක සින්නක් කර ඉඩමක අයිතිය ලබා දෙන්නට කටයුතු කරේ මේ පහු අපේ යහපාලන රජය කියනක මම මේ වෙලාවේ මතක් කරන්න ඕනි. නමුත් ඒකේ පුංචි ගැටලුවක් තියෙනවා ගරු ඇමතිතුමනි, විශේෂයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ගරු නවීන් දිසානායක ඇමතිතුමාටත් මම මේ අවධානය යොමු කරනවා. ඒ වගේම දිගම්බර ඇමතිතුමාටත් මගේ අවධානය යොමු කරනවා. මෙම පර්චස් හත සින්නක් කර ඔප්පුව ලබා දීමේදී ඉඩම් වෙන් කරලා තියෙනවා. නමුත් මේ අයට තාම බොහෝ තැන්වල ඉඩම මෙන්න මේක තමයි කියන එක නිශ්චිතව ඒ අයට පෙන්නලා නැහැ. මම ඒ නිසා ඉල්ලීමක් කරනවා එය කඩිනම් කරලා ඒ අයගේ ඉඩම තියෙන තැන සහ ඒ අයට එහි අයිතිය ලබා දෙන්නට කටයුතු කරන්න කියලා. ඒත් එක්කම අපි සතුටු වෙනවා මේ ලයින් කාමරේ හිටපු ජනතාවට නිවසක් සදලා දෙන්න. ලක්ෂ 10ක 15ක වගේ මුදලක් වෙන් කරලා නිවසක් ඉදි කරලා දෙන්නට කටයුතු කරලා තියෙනවා. ඒකට රජයේ ආධාර වගේම ඉන්දියානු ආධාරත්, ඒ වගේම ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අමාත්‍යංශයේ යටතේ ආධාර ලබා දීමටත් කටයුතු කරලා තියෙනවා. නමුත් මම මතක් කරනවා මා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ගරු දිගම්බර ඇමතිතුමනි, ඔබතුමාගේ අවධානය මේකට යොමු කරන්න. බඹරගල වත්ත කියන කොටසේ හදපු නිවාසවල ප්‍රමිතිය ගැන මගේ නම් කිසිම සතුටක් නැහැයි කියන එක මේ වෙලේ කියන්න ඕනේ. රුපියල් ලක්ෂ 10ක් කියන්නේ ලොකු මුදලක්. අපි දන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අමාත්‍යංශයේ යටතේ සාධාරණ නිවාසවලදී ඒ තරම් ලොකු මුදලක් වියදම් නොකරත් ඒ අයට හොඳ ප්‍රමිතියකින් යුතු නිවසක් හදලා දෙන්නට අපිට කටයුතු කරන්න හැකි වෙලා තියෙනවා. මම ඒ බොහොම අත්දැකීමෙන් ප්‍රකාශ කරන්නේ මම මේ වෙනකොට මගේ ආසනය විතරක් ගම්මාන 23ක් හදලා තියෙන නිසා. ඒ නිසා ඔබතුමාගේ අවධානය ඒ සඳහා යොමු කරන්න. ඊළඟට මාර්ග ගැන කතා කරා. අපි සතුටුයි පහුගිය වසර 3 ඇතුළත අපි ඇති කරපු ගම් පෙරළිය කියන ව්‍යාපෘතිය යටතේ මේ වතුවල තියෙන මාර්ගත් අපිට බොහෝ සෙයින් හදලා දෙන්නට කටයුතු කරන්නට හැකියාව ලැබුණා. ඒ වගේම වතු යටිතල පහසුකම් සම්පාදනය කිරීමේදී වතු අධිකාරිය සතුව තිබුණු බලය විමධ්‍යගත කරලා අද ප්‍රාදේශීය සභාවට එහි යම් යම් කටයුතු කරන්නට ඍජු තීරණ ගන්නට අවශ්‍ය වටපිටාව අපේ රජයෙන් හදලා දීලා තියෙනවා. ඒ සියලු දේවල් වෙන අතරේ වතුකරේ තවත් ගැටලු ඉතිරි වෙලා තියෙනවා කියන එක මම මේ අමාත්‍යවරුන් දෙපළටම මතක් කරන්නට ඕනේ. විශේෂයෙන් සෞඛ්‍ය අරගත්තොත් වතු රෝහල් වැසී යන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. පහුගිය වසර 20ක කාලය තුළ මේ ඊට කලින් අපි ඇති කරපු සියලුම වතු රෝහල් බොහෝමයක් අද වෙනකොට වැසී යන තත්ත්වයක් වැහිලා ගිහින් තියෙනවා. අපි දන්නවා ඒ වගේ සේවය කරේ EMA වරු, එහෙම නැත්නම් ස්ටේට් මෙඩිකල් ඇසිස්ටන්ට්ස්ලා තමයි වැඩ කරේ. නමුත් ඒවට ඒ අය එන්න තියෙන අකමැතිකම නිසා දැන් එන්නේ ෆාමසිස්ට්ලා, එහෙම නැත්නම් ඖෂධවේදීන්. ඒ ඖෂධවේදීන් පැමිණීම තුළ මම හිතනවා අපි බලාපොරොත්තු වෙන සෞඛ්‍ය පහසුකම් අපිට ලබා දෙන්නට හැකියාවක් නැහැ. වෙන්නේ මාසිකව තියෙන සායනයක් විතරයි. ඒ නිසා ඒ කඩිනම් කරලා එහි හොඳ ප්‍රමිතියකින් යුතු සෞඛ්‍ය මධ්‍යස්ථාන හදලා දෙන්න කටයුතු කරන්න කියන එක. ඒ වගේම කාන්තාවන් සහ ළමයින් ගැන කතා කරනකොට අදටත් වතුකරේ කාන්තාවන්ගෙන් විශේෂයෙන් ගර්භණී මව්වරුන්ගෙන් 3 in 1ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. අපි කොච්චර දේවල් කතා කරත් මේ හැම රජයකින්ම මම හිතනවා මෙන්න මේ පැත්ත අපිට අතෑරිලා තියෙනවාදෝ කියලා සැකයක් මට තියෙනවා. ඊළඟට පාසල් අරගත්තහම පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය කරන්නට පහුගිය රජයට අමතක වෙලා තිබුණත් ළඟම පාසල හොඳම පාසල කියන ව්‍යාපෘතිය යටතේ අපිට විශාල වශයෙන් භෞතික සම්පත් ලබා දෙන්නට හැකියාව ලැබුණා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ වතුවල තියෙනවා පාසල්වල ගුරු හිඟයක්. ඒ සඳහා හේතුව වුණේ පහුගිය කාලයේ වතු පාසල් අමතක කරලා දැමීම කියන එක මතක් කරන්නට ඕනේ. විශේෂයෙන් විද්‍යා ගණිත ගුරුවරු ඒ දවස් උසස් පෙළට නොහිටීම උඩ අලුතින් පාසල්වල විද්‍යා ගණිත ගුරුවරුන් පත් කර ගැනීමේදී අපිට ගැටලුවක් තියෙනවා. සියලු ගුරුවරුන් එන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින්. ඒ අය අපේ වතුකරේ රැඳෙන්න කැමති නැහැ. ඒ නිසා අපේ වතුකරේ මේ වෙනකොට විද්‍යා ගණිත ගුරු හිඟයක් තියෙනවා. ඒත් එක්කම සමෘද්ධිය අපි දන්නවා සියලුම අඩු ආදායම් ලාභීන්ට ලැබුණත් වතුකරේ ජනතාවට සමෘද්ධිය ලබා දීමේ ඉඩකඩක් මේ වෙනකොට සකස් වෙලා නැහැ. ඒ සඳහා පිළියමක් යොදන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
බුදුමෙතා විනාඩි දෙකක් තියෙනවා.
ඒත් එක්කම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එදා මෙදා තුර සියලුම රජයන් බිහි කරන්නට අපේ වතුකරේ ජනතාව කැප වුණා. ඒ වගේම යහපාලන රජය ගෙනියන්නත් විශාල දායකත්වයක් අපේ මේ වතු කම්කරුවන් දායක වුණා. එතනදී මම මතක් කරන්නට ඕනේ අපේ දිගම්බරම්
ගරු ඇමතිතුමනි මාත් එක්ක අමනාප වෙන්න එපා. වතුකරේ ජනතාව ගත්තහම මේ යහපාලන රජයේ පත් කරන්නට නුවරඑළිය ජනතාව නුවරඑළියේ වතුකරේ විතරක් නෙවෙයි අපේ මාතලේ දිස්ත්‍රික්කයේ මහනුවර දිස්ත්‍රික්කයේ වගේම අනිකුත් දිස්ත්‍රික්කවල වතුකම් කරවනුත් ඒවට දායක වුණා කියන එක මම ඔබතුමාට මේ වෙලාවේ මතක් කරන්නට ඕනි. ඒ වගේම පිටින් විට වතුකරේ ජනතාව වෙනුවෙන් කියලා නායකයන් බිහි වුණත් ඒ අයගෙන් ඒ අයට සාධාරණයක් වුණාද කියන එක අපිට සාධාරණ සැකයක් තියෙනවා. විශේෂයෙන් වෘත්තීය සමිතිවලට ඒ අයගේ දෛනික වැටුපෙන් තුනෙන් එකක්, ඒ කියන්නේ රුපියල් 150ක් 160ක් වගේ හැම මාසෙම කැපෙනවා. නමුත් අදටත් ඒ අය හිල් වෙච්ච ටකරන් එක තමයි ලයින් කාමරේ ජීවත් වෙන්නේ. ඒ සඳහා අවධානය යොමු කරන්න කියනවා. මේ ඊයේ පෙරේද මම දැක්කා සමාජ මාධ්‍ය ජාලාවල රුපියල් 1000 සමග ජීවිතේ දෙන්න කියලා. අපි කැමති රුපියල් 1000 සමග ජීවිතේ දෙනවා නම්. නමුත් අපි දන්නවා එක්කෙනෙක්ගෙන් අය වෙන කොටස තමයි රුපියල් 750යි. එහෙමනම් කොහොමද රුපියල් 1000ක් දෙන්නේ කියන ගැටලුව ඇති. මං ගරු නවීන් දිසානායක ගරු මැතිතුමනි, මං ඔබතුමාගේට යෝජනාවක් කරනවා. මං පහුගිය කාලේ පුරාවට මේක උත්සාහ කරා. මං නියෝජනය කරන කොට්ටාෂයේ තියෙන වතු සමාගම් එක්ක මේ කටයුත්ත කරන්න. විශේෂයෙන් අපේ රටේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වෙච්ච අපනයන කරුවන් බොහෝ පිරිසක් ඉන්නවා. නමුත් ඒ අයට තියෙන ඉල්ලුමට සැපයුම දෙන්න විදිහක් නැතුව ඉන්නවා මේ කෘෂි අපනයනය කරන අපනයන කරුවන්. ඒ නිසා ඔබතුමා සතුව තියෙන වතු සමාගම්වල වගා නොකරන බිම් මේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වෙලා ඉන්න අපනයන කරුවන්ට ලබා දීලා ඒ අයගේ නිෂ්පාදනය තුල කරගන්නට අවශ්‍ය වටපිටාව හදලා දෙන්න. ඒත් එක්කම සංචාරක ව්‍යාපාරය ගත්තොත් ඒ පුනුල් ලෙස වැඩි කරගන්න පුළුවන් ප්‍රදේශයේ තමයි මේ වතුකරය. එනිසා මම ඔබතුමාගේ වැවිලි සමාගම් හා සම්බන්ධ වෙලා සංචාරක ව්‍යාපාරය දියුණු කරන වැඩපිළිවෙලක් සකස් කරන අවසාන වශයෙන් මම කියන්න ඕනේ උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ ජීවිතවලට සාපේක්ෂව වතුකරේ ජනතාවගේ ජීවිතය බොහෝම ඛේදනීයයි. ඒ අදටත් එහෙමයි. ඒ නිසා තේදල්ලෙන් එහාට ගියපු ලෝකයක් වතුකරේ ජනතාවටත් තියෙනවා. හෙට ඉපදෙන වතුකරේ වතුකම් කරුවන්ගේ දරුවා ලයිම් කාමරේම ඉන්න ඕන කියලාවත් තේදල්ල නෙලන්නම ඕන කියලාවත් කොතනවත් ලියවිලා නැහැ. ඒ නිසා ඒ අය ලෝකයේ දිනිය යුතුයි. ඒ සඳහා මාර්ගය සකස් කර දෙන්නට පත් වෙන රජයන් සෑමගෙනාගේම වගකීම කියන බව අවධාරණය කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. ගරු සුමේධා ජයසේන මැතිනි, ඔබතුමියට විනාඩි 11ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අවස්ථාවේ විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ අමාත්‍යංශය යන අමාත්‍යංශ තුනක වැයශීර්ෂ විවාද කරන අවස්ථාවේදී වැවිලි කර්මාන්තයේ සම්බන්ධයෙන් වචන කීපයක් කතා කිරීමට මම විශේෂයෙන්ම අදහස් කරනවා. මේ අවස්ථාවේදී මම පළමුවෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍ය වේගරු නවින් දිසානායක මැතිතුමාගේ මෑණියන්ගේ අභාවය වෙනුවෙන් එතුමින් නැවත වතාවක් කනගාටුව ප්‍රකාශ එතුමාට ඒ වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරමින් වැවිලි කර්මාන්තය පිළිබඳව වචන කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වැවිලි කර්මාන්තයේ නගා සිටීම සඳහා දැනට රජය වඩා වැදගත් ක්‍රියාමාර්ග ගැනීම විශේෂයෙන්ම කාලෝචිත ප්‍රශ්නයක් හැටියට මා මේ අවස්ථාවේදී දකිනවා. ඈත අතීතයේ සිටම අපි රටට විදේශ විනිමය ගෙන ප්‍රධාන වගාවන් තමයි තේ, පොල්, රබර්, කුරුඳු, ගම්මිරිස්, සාදික්කා වැනි සුළු අපනයන බෝගත් සමග මේ ප්‍රධාන වගාවන් එක්ක මේ සුළු අපනයන බෝගත් වලට තමයි අපේ රටට වැඩි වශයෙන් විදේශ විනිමය ගෙනීමට පුළුවන්කම ලැබුණේ. ඒ වගේම මෙම බෝගයන් වගාවන් සියල්ලකම වගේ අද බොහෝ අවස්ථාවේ විනාශ වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ගරු අමාත්‍යතුමනි, මීට පෙර කතා කරපු අපේ ගරු මන්ත්‍රීතුමාලාගෙනුත් ඒ වගේම කතා කළ කීප දෙනෙම කිව්ව පරිදි අපිට අපේ රටේ පොල් වගාව ගත්තොත් පොල් වගා කිරීම අද ඉතාමත් මසීරු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ වගා කරලා තියෙන පොල් ඉඩම් වලිනුත් පහුගිය කාලවල විශේෂයෙන්ම මුලදී මේවට ආධාර උපකාර ලබා දෙමින් පවත්වගෙන ගියත් පහු කාල වෙනකොට ආධාර ලබා ගන්න බැරි මේ ලැබෙන්නේ නැහැ. ඒ අතරේ මයිටා වැනි රෝග බෝ වීමත් ඒ වගේම පහුගිය කාලේ ඔබතුමා දන්නවා පොල්ගෙඩියක මිල ඉතාමත් මිහිල ගියා. ඒ අවස්ථාවේදී අපි පොල් ලොකු හිගයක් අපේ රට පුරාම පැවතුණා. මේකට ප්‍රධාන වශයෙන් හේතු වුණේ මයිටා විශේෂයෙන් මේ මුගදුර සහ අපේ පළාත්වල සත්ත්ව ගහණේ වැඩි වෙලා. ඒ කියන්නේ රිලවුන් සහ වඳුරන්ගෙන් ඒ වගේ තවත් දඬුලේනන්ගෙන් වගේ වෙන හානි බොහෝ දුරට මේ පොල් වගාවට ලොකු කරදරයක් විදිහට තිබුණා. ඒ හේතු නිසායි පොල් වගාව බොහෝ විට හීන වුණා. නැත්නම් මේ නැති වී වඳ වී යෑමේ තත්ත්වයට පත් වුණා. දැන් මං හිතන්නේ පොල් දැන් තවත් ටිකක් මිල පහත බැහැලා තිබුණත් ඒ පොල් වගාවේ වැඩි දියුණුවක් දකින්නට අපිට ඒ තරම්ම පුළුවන් කමක් නැහැ. ගරු අමාත්‍යතුමනි, මට මතකයි ඔබතුමා මොනරාගල දිස්ත්‍රික්කයටත් ගිහිල්ලා අමාත්‍යතුමා වශයෙන් අපිත් ඒ රැස්වීමට සහභාගී වුණා. ඇත්තටම හොඳ වැඩපිළිවෙලක් රට පුරා මේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් ගෙනියන්නට උත්සාහ කරනවා. ඒ උත්සාහය තුළින් දැනට වැඩි අපි අපේ රටේට විදේශ විනිමය විශේෂයෙන්ම රැගෙන එන වගාවන්ටත් මුල් තැනක් දීලා ඒ කටයුතු කරන්නට ඉදිරියේදී ඔබතුමා ඒ ගත්ත උත්සාහය දිගින් දිගටම අරගෙන යමින් කටයුතු කරනවා නම් ඉතාම හොඳයි කියලා මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. ඒ වගේම මම කියන්න කැමති පොල් වගාව වගේම තේ වගාවත් එහෙමයි. අපේ රටේ මොණරාගල දිස්ත්‍රික්කේ නම් තේ වගාවක් ඒ තරම් තේ වගාවක් නැහැ. පහුගිය කාලවල නම් තිබිලා තියෙනවා. මේ වෙනකොට තේ වගාවල් අඩුයි. කොහොම නමුත් මේ තේ වගාව තුළින් නිස්තේ නිෂ්පාදනයෙන් පහුගිය වසරවල බැලුවොත් මම හිතන්නේ මහ බැංකුව ශ්‍රී ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය 2003 සිට 2017 දක්වා බැලුවොත් 2003 කිලෝග්‍රෑම් මිලියන 304.8ක් ඒ වගේම 2004 309.4ක් සහ ක්‍රමයෙන් ඒ අවුරුදු ගණන්වල මිල වැඩි වෙමින් අඩු වෙමින් පැවතිලා 2017 වෙනකොට 307.7ක් වැනි නිෂ්පාදනයක් තමයි තේ අපේ රටේ තේ නිෂ්පාදනය කරලා තිබෙන්නේ. ඒ වගේම රබර් වගාව පිළිබඳව ගත්තොත් මොණරාගල දිස්ත්‍රික්කෙත් අපි මානියෝජනය කර මොණරාගල දිස්ත්‍රික්කෙත් විශාල වශයෙන් රබර් වවන දිස්ත්‍රික්කයක්. ඒ වගේම කළුතර, කෑගල්ල, රත්නපුර වැනි දිස්ත්‍රික්කවල මේ රබර් වගාව හොඳින්ම කරගෙන ගිය දිස්ත්‍රික්ක. එදා ඒ රබර් වගාව විශේෂයෙන්ම වගාව තුළින් අපේ රටේ ජනතාවට විශාල ආර්ථික විශේෂයෙන් දියුණු කරගන්නට හැකියාව ලැබුණා. ඒ වගේම හොඳ ආර්ථික ශක්තියක් ඇති වුණත් රබර් කිලෝවක් රුපියල් 600ට වගේ ගිය අවස්ථා තිබුණා. දැන් බැලුවම ගරු අමාත්‍යතුමනි, රබර් මිල ඉතාම පහත වැටිලා රබර් කිලෝක මිල රුපියල් 190 200 උපරිම 250 දක්වා වගේ තමයි යන්නේ. මේ රබර් සඳහා විශේෂයෙන්ම සහතික මිලක් අනිවාර්යයෙන්ම 300 ගන්නක සහතික මිලක් ලබා දෙන්නට රජය තීරණු කරත් ඒ මුදල ගොවියට ලැබෙන්නේ නැහැ. මේ නිසාම අද ඒ රබර් වගාව බොහෝ තැන්වල අතහැරලා තියෙනවා. ඒ වගේ මේවට සේවකය හොයාගන්න රබර් කිරි කපනය හොයාගන්න අමාරුයි. රබර් කිරි කැපුවට පස්සේ ඒ සේවකීන්ට නැත්තම් කිරි කපන කම්කරුවන්ට ඒ ගෙවන මුදලවත් හොයාගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අද රබර් කර්මාන්තේ බොහෝ දුරට වැටිලා තියෙනවා. මේ රබර් කර්මාන්තේ ඇත්තට වැඩි දියුණු කරන්නට මීට වඩා උත්සාහයක් ගන්නවා නම් ගරු අමාත්‍යතුමනි හොඳයි කියලා මම යෝජනා කරන්න කැමතියි. මොකද කාලයක් තිස්සේ ඉඳලා මමත් අපේ රටට අවශ්‍ය ඒ රබර් වලින් නිෂ්පාදනය, ටයර් නිෂ්පාදනය සහ අනිකුත් විවිධ නිෂ්පාදනයන් කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒ වගේ සුළු කර්මාන්ත හෝ ආරම්භ කරලා ඒ දිස්ත්‍රික්කවල කටයුතු කරනවා නම් හොඳයි. මම විශේෂයෙන් මොණරාගල දිස්ත්‍රික්කේ පහුගිය දිනවල යෝජනා කරා වසර කීපයක් තිස්සේම ඉඳලා බලාපොරොත්තුවක් තිබුණා මේ අත්ඇසුම් නැත්නම් ග්ලව්ස් ඉදිකරන කර්මාන්ත ශාලාවක් ඉදි කරන්නට. ඒ ප්‍රදේශයේම රබර් වලින් පුළුවන්කම තිබුණා. නමුත් ඒක කරගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ගරු අමාත්‍යතුමනි, එවැනි දේවල් අපේ ප්‍රදේශවල ඒ කර්මාන්ත වගේ සුළු කර්මාන්ත හෝ ඇති කරලා ඒ ඇති කරනවා නම් මං හිතන්නේ මේ රබර් කර්මාන්තයේ දියුණුවත් සමගම ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකී අවස්ථා ලැබෙනවා වගේම රටේ ආර්ථිකයටත් ලොකු ශක්තියක් වෙනවා. ඒ වගේම දැනට මේ රබර් පොල් වගේම මීට අමතරව අපි රට යවන සුළු අපනයන භෝග වර්ග ගම්මිරිස් සහ ඒ වගේම ගම්මිරිස්, කුරුඳු, සාදික්කා, වසාවාසී ඒ වගේ වගාවන් ඉඟුරු වැඩි වශයෙන්ම පහුගිය කාලවල ඇත්තටම කතා වුණා ඒ වගේම ප්‍රජයන් මගිනුත් මේ ආධාර උපකාර දෙන්න එකඟ වෙලා තිබුණා ඉඟුරු වගාවට ඉඟුරු වගාවන් කරන්න මේක කාන්තාවන් හරහා විශේෂයෙන්ම කරන්න පුළුවන් දෙයක් මේක පොල් වගා ඉඩම්වල මේ අනිවාර්යෙන් වගා කරන්න පුළුවන් දෙයක් මේක වැඩි කරදරයක් නැතුව ඒ වගේම ගැටලුකුත් නැතුව කරන්න පුළුවන් දෙයක් වෙනවා ඒ ඒ වගේ ගම්මාන පුංචි පුංචි ගම්මාන වෙනම ඉදි කරලා ඒ ගම්මාන තුලින් ඒ අයට ඒ ආර්ථිකයට විශේෂයෙන්ම දායක වෙන්නේ කාන්තාවන් සම්බන්ධ කරගෙන ඒ කාන්තාවන් හරහා කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න මේ වැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා නම් ඉතාමත්ම හොඳයි මේවට හොඳ ඉල්ලුමක් විදේශ රටවල තිබෙනවා ඒ වගේම තිරසර ආර්ථික සංවර්ධනයකට නම් අපේ රටේ වැවිලි කර්මාන්තය සඳහා මීට වඩා අවධානය විශේෂයෙන්ම යොමු කරලා කටයුතු කරනවා නම් මං හිතන්නේ අපිට සංවර්ධන ලොකු සංවර්ධනයක් රටට කරනවා වගේම විදේශ විනිමය වැඩි වශයෙන් රටට උපයා ගන්නට පුළුවන් මාර්ගයක් බවට පත් වෙනවා. ගරු අමාත්‍යතුමනි ඔබතුමාට මං හිතන්නේ අමාත්‍යංශයට වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණවත් මදි මේ සඳහා මේ හැම දෙයක්ම කරන්න ඒ වුණත් මීට වඩා මුදලක් වෙන් කරගෙන තවත් මේ කර්මාන්ත දියුණු කරන්නට කටයුතු කරනවා නම් මං හිතන්නේ ඉතාම වැදගත්. විශේෂයෙන්ම අද ගම්මිරිස් ගත්තම ගම්මිරිසුත් කිලෝ එදා අපේ ගම් ප්‍රදේශවල වගා කිරීම කරනවා ගම්මිරිස් බොහෝ තැන්වල බඩල් කුමර වැනි ප්‍රදේශයේ මොණරාල් දිස්ත්‍රික්කයේ බඩල් කුමර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ විශාල පිරිසක් විශාල දියුණුවක් ලැබුවා පහුගිය කාලවල රබර් සහ ගම්මිරිස් වගාවලින්. ඉතින් දැන් මේ කාලේ ගම්මිරිස් පළදාවත් ටිකක් අඩුයි ඒ වගේම පළදාවත් තිබුණත් මේවට මිලක් නැති නිසා එදා මං හිතන්නේ රුපියල් 1400ට 500ට කිලෝව විකුණ ගන්න පුළුවන්කම ලැබුණා. නමුත් මේ වෙනකොට ගම්මිරිස් කිලෝවක් රුපියල් 400යි 500යි මිල වෙන්නේ. ඒ නිසා මේ වගාවන්ට ගොවීන් දිරිමත් වීම බොහොම අඩු වෙලා තියෙනවා. ඒවට හොඳ මිලක් ලැබෙන්නේ නැහැ. සමහර රජයේම යම් යම් පහුගිය කාලවල යම් අමාත්‍යවරුන්ම මේ ගම්මිරිස් විදේශ රටවලින් ගෙන්වලා තවත් අපේ ගම්මිරිස් සමග මිශ්‍ර කරලා වෙනත් රටවලට නැවත අපනයනය කිරීම නිසා බොහෝ දුරට මේ ගම්මිරිස්මිට බැස්සයි කියන මතයක් රට පුරාම ගොවි ජනතාවගේ තියෙනවා. ඉතින් මං හිතන්නේ දැන් හරියේ තත්ත්වේ නැති වෙලා ඉදිරියට අපේ ගම්මිරිස් වගා කරුවන්ට සහ අනිකුත් සුළු අපනයන භෝග වගා කරුවන්ට මීට වඩා ඒගොල්ලෝ ආර්ථිකය ශක්තිමත් කරගන්නට රජයේ විශේෂයෙන්ම වැඩපිළිවෙලක් මීට වඩා සකස් වෙන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. ඒ වගේම කුරුඳු මේ නිෂ්පාදනය කුරුඳු නිෂ්පාදනය නිෂ්පාදනයේදී ලෝකයේ හොඳම කුරුඳු බවට පත් වෙලා තිබුණේ ශ්‍රී ලංකාවේ කුරුඳු අනිකුත් රටවල් සමග ගත්තම පළවෙනි තැනට තිබුණ කුරුඳු වගාව ඒ වගේම මේ සඳහා අපනයන කරුවන් හා කුරුඳු තලන්න අය දිරිගැන්වීම ඉතාම වැදගත් වෙනවා. අපනයන කරුවන් තම නිෂ්පාදන තත්ත්ව පාලන පරීක්ෂණයකට ලක් කිරීම සිදු වෙනවා. මෙම සහතික පරීක්ෂණයෙන් අසමත් වන අයට නැවත එම තත්ත්වය දියුණු කර ගැනීම සඳහා අපනයන වෙළඳපොළ ප්‍රවේශ වැඩසටහන මගින් උපකාර කරන බව රජයේ විශේෂයෙන්ම පවසලා තිබෙනවා.
ඔබතුමිය තව විනාඩියක් තියෙනවා.
මුදලක් සඳහන් කරලා නැහැ. කුරුන්තලන්නන්ගේ හිඟේ මඟහරවා ගැනීම සඳහා බලපිටියේ කොස් ගොඩ පිහිටුවා ඇති කුරුඳු කර්මාන්තයේ පුහුණු කිරීමේ ආයතනය විධිමත් කිරීම සඳහා රුපියල් මිලියන 75ක් වෙන් කරලා තිබෙනවා. එවැනි මුදල් ඇත්තටම ගරු අමාත්‍යතුමනි ඔබතුමා අමාත්‍යංශයෙන් මම හිතන්නේ මේ කටයුතු කරන්න ප්‍රමාණවත් මදි. ඒ නිසා ප්‍රමාණවත් අයුරින් මේ කටයුතු විශේෂයෙන්ම සිදු කරන්න නම් මීට වඩා වැඩි මුදලක් මේ අමාත්‍යංශයට වෙන් කරන්නට ඕන. නිෂ්පාදනයේ විශේෂයෙන්ම මහ බැංකු වාර්තා අනුව පහුගිය කාලවල මේ සියලුම වගාවල නිෂ්පාදනය එන්න එන්න පහත වැටී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ තත්ත්වය මඟහරවලා රටේ ප්‍රධාන අපිට ආර්ථිකයට දායක වන වගාවන් හැටියට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයෙන් කළ යුතු ඒ වගාවන් සඳහා මීට වඩා තව ටිකක් ගරු අමාත්‍යතුමනි උනන්දු වෙලා කටයුතු කරලා අපේ රටට විදේශ විනිමය ගෙනීමේ ඒ අවශ්‍යතාවයේ තියෙන අවස්ථාවක ඒ සඳහා ඔබතුමාට මේ අමාත්‍යංශයේ කටයුතු කරන්න නැවතත් ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් ඉන්නවා.
බොහොම ස්තුතියි. Honorable Douglas Sevananda. You have 10 minutes.
நன்றி. சபைகளுக்கு தலைமை தாங்குகின்ற பிரதி சபாநாயகர் அவர்களே, இன்றைய இந்த அமைச்சு தொடர்பான குழு விவாதத்தில் கலந்து கொண்டு என்னுடைய கருத்துக்களையும் பதிவு செய்வதற்கு சந்தர்ப்பம் வழங்கிய அமைக்கு நன்றி கூறிக்கொண்டு, 1823 இந்த மக்கள் இந்தியாவின் புதுக்கோட்டை, திருச்சி, கேரளா, கர்நாடகா, ஆந்திர பிரதேசம் போன்ற பகுதிகளிலிருந்து வறிய மக்கள் ஆயிரக்கணக்கில் கப்பல் மூலமாக மலையகத் தோட்ட தொழிலுக்கென கொண்டு வரப்பட்டனர். அக்காலகட்டத்தில் எதிர்பாராத வகையில் கோபி பயிற்சிகை பின்னடைவு கண்ட காரணத்தினால் பிரித்தானிய காலனித்துவ ஆட்சியானது 1867 தேயிலை பயிற்சிகையை இலங்கைக்கு அறிமுகப்படுத்தியிருந்தது. படுத்தியதிலிருந்து தேயிலை நாற்று நடுதல் முதற்கொண்டு கொழுந்து பறித்தல், தேயிலை உற்பத்தி, விற்பனை என்பன என்று இந்த உழைப்பினை சுரண்டப்படுகின்ற சந்தர்ப்பம் வரையில் பரம்பரை பரம்பரையாக இருந்து வருகின்ற ஒரு துறை போல் ஆகிவிட்டது. பிரித்தானியர்கள் இந்த நாட்டை விட்டு வெளியேறியதும் இப்பாரிய தேயிலை தோட்டங்கள் காணி உரித்திருந்த உயர் சாதியினர் என கருதப்படுபவர்களின் கைகளுக்கும், தொழிலாள குத்தகையாளர்களுக்கான அவர்களது சமூகத்தை சார்ந்தவர்களதும் கைகளுக்கும் சென்று சுரண்டல்கள் தொடர்ந்து மேற்கொள்ளப்பட்டன. இந்த முறைமையினுள் அக்கால காலனித்துவ ஆட்சியாளர்களினதும் அவர்களது வழியொட்டி வருகின்ற இலங்கை ஆட்சியாளர்களினதும் சுயநலன்களுக்காக இம்மக்கள் அடகு வைக்கப்பட்டுள்ளனர். 1823 இலங்கைக்கு வந்து எங்களது மக்களாகிவிட்ட மக்களுக்கு அன்று முதல் இன்று வரையில் உரித்து என எதுவும் அற்ற நிலையிலே உருவாக்கி விடப்பட்டுள்ளது. 1948 பிரித்தானியர் சுதந்திரம் பெற்றதன் பின்னர் அப்போதைக்கு சுமார் 100,000 பேர் வரையிலிருந்த மலையக மக்களின் பிரஜா உரிமை, நாட்டுரிமை மற்றும் வாக்குரிமை தொடர்பிலான சட்டத்தின் மூலமான மலையக தமிழ் மக்களுக்கு இழைக்கப்பட்ட அநீதியை ஈடு செய்து கொள்வதற்கு இந்நாட்டு ஆட்சியாளர்களுக்கு பல காலம் எடுத்தன. அன்று இம்மக்களின் பிரஜா உரிமையினை பறிப்பதற்கு வடகிழக்கு மாகாணங்களை பிரதிநிதித்துவப்படுத்திய அகில இலங்கை தமிழ் காங்கிரஸ் கட்சியும் அதனது தலைமையும் துணை போயிருந்த தூரதிருஷ்ட நிலைமையும் ஏற்பட்டிருந்தமை உண்மையிலே எம்மை தலைகுனிய வைத்ததொரு விடயமாகும். அதேபோல் மாற்று கருத்து கொண்டவர்கள் மாற்று கருத்து கொண்டவர்களுக்கு இயற்கை மரணம் இல்லை என்ற கட்சியினுடைய வழிவந்துள்ள தமிழ் அரசியல்வாதியில் ஒருவர் கடந்த யுத்த காலங்களில் மன்னாரில் விடத்தல் தீவு போன்ற பகுதிகளுக்கு பொருட்களை கடத்தி பல மடங்கு அதிக விலையில் எமது மக்களுக்கு விற்பனை செய்து எமது மக்களை சுரண்டி கொளுத்தவர் இன்று இங்கு வந்து அந்த மக்களுக்கான நீலி கண்ணீர் வடிக்கின்ற போது சாத்தான்கள் வேதம் ஓதுவதை நேரிலேயே பார்க்கக்கூடிய மாதிரி இருக்கின்றது. அவர் தொடர்பில் மேலும் என்னுடைய அடுத்தடுத்த பேச்சுக்களில் நான் என்னுடைய கருத்துக்களை நான் சொல்ல இருக்கின்றேன். பார்டன்
இபுல் கந்துலு ஹலான் கவுது
I refer to
you mention a name
no Can one of the I didn't mention one of the TN name
okay
what you 1977 இன் பின்னர் மலையக தமிழ் மக்களின் வாக்கு அதிகார ரீதியில் அழுத்தமிகு நிலைமைக்கு வந்தாலும் வடக்கு கிழக்கு பகுதிகளில் படிப்படியாக வளர்ச்சி பெற்றிருந்த உரிமை போராட்டங்கள் காரணமாகவும் அரசியல் ரீதியாக மக்கள் அழுத்தங்கள் கொடுக்கக்கூடிய நிலையினை உரித்தாக்கி கொள்ள இயலாத நிலையில் இருந்ததால் அவர்களது குறைந்தபட்ச அடிப்படை உரிமைகளையேனும் வழங்குவதற்கு இந்நாட்டு அரசியல் இடம் கொடுக்கவில்லை. 1978 அரசியல் ஜாப்பின் ஊடாக இந்த நாட்டின் ஒரு பிரஜா உரிமையே நிலவுவதாக வலியுறுத்தப்பட்டு பரம்பரையில் மற்றும் பதிவில் என இரு பிரஜா உரிமைகள் இனம் காணப்பட்டதன் ஊடாக மக்களது பிரஜா உரிமை ஏற்றுக்கொள்ளப்பட்டது என பொதுவாக கூறலாம். எனினும் அம்மக்களது வாக்குரிமையும் பிரஜா உரிமைக்கு முறித்தாகிய என்ற போதிலும் அம்மக்கள் சமூகத்தில் இதுவரையிலும் உண்மையானதும் உரித்துடையதுமான சமூக கௌரவம் என்பது கேள்விக்குறியாகவே தொடர்வது வேதனைக்குரிய விடயமாக இருந்து வருகின்றது. பிரஜா உரிமை ரத்து செய்யப்பட்டதன் பின்னர் அரச கொள்கை வகுத்தல்களின் போது இம்மக்கள் கவனத்தில் கொள்ளாது விடப்பட்டதால் 1948 முதல் நிர்வாக ரீதியில் கவனிப்புகள் பலவற்றிற்கு இம்மக்கள் உள்ளடக்கப்படவில்லை என்றே தெரிய வருகின்றது. இம்மக்கள் தொடர்பான நிர்வாக விடயங்களின் பொறுப்புகள் தோட்ட அதிகாரிகளிடம் ஒப்படைக்கப்பட்ட முறைமையொன்று அரச நிர்வாகம் கடைப்பிடித்து வந்ததால் தோட்டப்பகுதிகளுக்கான கிராம சேவையாளர்கள் கூட 1998-99 போன்ற அண்மைய காலங்களில்தான் நியமிக்கப்பட்டனர். அந்த வகையில் மக்களது பிறப்பு இறப்புகளை பதிவு செய்தல், நிர்வாக விடயங்களுக்கு தேவையான தேசிய அடையாள அட்டை போன்ற அடிப்படை சட்ட ஆவணங்கள் கூட மறுக்கப்பட்ட மக்களாகவே இவர்கள் 1.5 ஆண்டுகள் காலமாக வாழ்ந்து வந்திருக்கின்றார்கள். 1.5 நூற்றாண்டு காலமாக இத்தகைய புறக்கணிப்புகளுக்கு மக்கள் தள்ளப்பட்டிருந்ததன் காரணமாகவே இன்றைய அரச பொது நிர்வாகத்தினுள் இம்மக்களது கல்வி, சுகாதார வசதிகள், உரிய வீடுகள், வறுமை ஒழிப்பு போன்ற துறைகள் சார்ந்த வேலை திட்டங்களுக்குள் உள்வாங்க இயலாதுள்ளது. சுதந்திரத்திற்கு பின்னர் இன்று வரையிலும் மக்கள் நேரடியாகவும் மறைமுகமாகவும் இந்நாட்டிற்குள் இன ரீதியிலான அடிப்படையில் வன்முறைகளுக்கு உட்பட்டு வருகின்ற நிலைமைகளும் இல்லாமல் இல்லை. சுதந்திரத்திற்கு பின்னரான இலங்கை அரசியலின் முதலாவது பரம்பரையும் அதனது இரண்டாவது பரம்பரையும் ஒரே விதமாக செயல்படுகின்ற போது வடக்கில் தமிழ் மக்களும் மலையக தமிழ் மக்களும் தங்களது ஜனநாயக உரிமைகளை கோரி போராட்ட களத்திற்கு வர வேண்டிய நிலை ஏற்பட்டுள்ளது தவிர்க்க முடியாதாகியுள்ளதென்றே நினைக்கின்றேன். இந்த வகையில் பார்க்கின்ற பொழுது தோட்ட தொழிலாளர்களது போராட்டம் என்பது 1000 ரூபாய் நாளாந்த ஊதியத்தையும் தாண்டிய போராட்டமாகும். அவர்களிடம் இருந்து பறிக்கப்பட்டுள்ள அடிப்படை மனித உரிமைகளை உறுதிப்படுத்தி கொள்கின்ற போராட்டம் வரையில் அதனை முன்னெடுக்க வேண்டிய தேவை அவர்களுக்கு இருக்கின்றதென்றே சுட்டிக்காட்ட வேண்டியுள்ளது. சுதந்திர மக்களாக வாழக்கூடியதான அவர்களது உரிமைகள் வீட்டுரிமை, கல்வி கேட்கும் உரிமை, தான் விரும்புகின்ற தொழிலை செய்கின்ற உரிமை, சுகாதார வசதிகள், கலாச்சார வாழ்க்கை போன்றவை அவர்களது வாழ்க்கைக்கு அப்பாற்பட்ட விடயங்களாகவே இருக்கின்றன. சமூக அரசியலானது இந்தியாவிலிருந்து கொண்டு வரப்பட்ட இன்னொரு இனம் என்ற ரீதியிலே அவர்களை இன்னமும் பார்க்கின்றது. இடதுசாரி அரசியலும் இந்த நிலையிலிருந்து முழுமையாகவே மாறுபட்டதாக இல்லை. இத்தகைய கருத்தோட்டங்களை அகற்றாமல் மக்களது போராட்டங்களை வெல்ல வைக்க முடியாத நிலை ஏற்பட்டுள்ளதாகவே சமூக ஆய்வாளர்கள் கூறுகின்றனர்.
You have 2 minutes.
ஆட்சியாளர்கள் மக்களுக்கு எதையாவது செய்திருக்கின்றார்கள் எனில் அவர்களை தோட்டங்களிலேயே தடுத்து வைத்திருப்பதைத்தான் செய்திருக்கின்றார்கள். அவர்களுக்கு உரிய உரிமைகளை போதிய அளவு கவனத்தில் எடுக்கவில்லை என்றே தெரிய வருகின்றது. இம்மக்களுக்கென ஏழு பேச்சேஸ் காணியும் வீடமைப்பதற்கான கடனும் வழங்கப்படுவதாக கூறப்படுகின்ற நிலையில் இன்னமும் தோட்டங்களில் வேலை செய்கின்ற தொழிலாளர்களுக்கு மாத்திரமே அவை வழங்கப்படுவதாகவும் தோட்டங்களுக்கு புறம்பாக வேறு தொழில்களில் ஈடுபடுகின்ற மலையக மக்களுக்கு அந்த உரிமை கிடைக்கவில்லை என்றும் கூறப்படுகின்றது. இந்த நாட்டு பிரஜைகள் என்ற வகையில் தோட்ட தொழிலாளர்களது தற்போதைய குடும்ப வாழ்க்கையானது மிகுந்த பாதிப்புகளுக்கு உட்படுத்தப்பட்டுள்ளது. பாரிய பொருளாதார பிரச்சனைகளுக்கு மத்தியில் தோட்டத்தை விட்டு வெளியில் தொழில் வாய்ப்புகளை தேடி செல்கின்றவர்களது தொகை அதிகரித்து வருவதையும் காணக்கூடியதாக இருக்கின்றது. அநேகமாக குடும்பங்களில் ஆண்கள் அல்லது பெண்களில் ஒருவராவது வழி வேலைகளுக்கென வீட்டை விட்டு வெளியேறியுள்ள நிலையே காணப்படுகின்றது. அந்த வகையில் இந்த மக்களின் வாழ்க்கையில் ஏதாவது ஒரு முன்னேற்றம் நகர்வினை கொன்று நகரக்கூடிய செயல்பாடுகள் மிக அத்தியாவசியமாகியவை உள்ளது. இத்தகைய நிலையில் அமைச்சர் பழனி திகாம்பரம் அவர்களது முயற்சிகளின் காரணமாக அம்மக்களுக்கான வீட்டு பிரச்சனைகள் தனி வீட்டு திட்டங்களாக தற்போது மேற்கொள்ளப்பட்டு வருகின்றன. மலையக மக்களுக்கான தனி வீட்டு திட்டங்களில் இந்திய அரசின் பங்களிப்பு பெரிதும் வரவேற்கத்தக்கது. அது மட்டுமன்றி இந்த மக்களது தேவைகளில் பல்வேறு துறைகள் சார்ந்தும் மிக அதிக அளவிலான பங்களிப்பினை வழங்கி வருகின்றது. அதற்காக எமது மக்கள் சார்பாக எனது நன்றியை இந்திய அரசுக்கு தெரிவித்துக் கொள்கின்றேன்.
You have to conclude now, please.
Yes. மேலும் இந்த நாட்டில் வளைந்து காணாமல் போக செய்யப்பட்டோர் ஜாருடைய ஆட்சியில் காணாமல் போக செய்யப்பட்டனர் என்றொரு விடயம் தொடர்பில் சிலர் அத்தகைய சம்பவங்களை தெரிந்தோ தெரியாமலோ அல்லது தெரிந்தும் மூடி மறைத்தோ அல்லது சுயலாப அரசியலுக்காகவோ ஒரு வாதத்தினை கொண்டு வர முயற்சிக்கின்றனர். எமது பகுதிகளில் உரிமை போராட்டமானது ஆரம்பிக்கப்பட்ட காலம் முதற்கொண்டு, அதாவது முன்னாள் கௌரவ ஜே.ஆர். ஜெயவர்த்தனா அவர்களது காலந்தொட்டு மாறி மாறி ஆட்சியில் வந்தவர்களது ஆட்சி காலங்களில் இந்த காணாமல் போனோரது பிரச்சனைகள் தொடர்ந்து வண்ணமே இருக்கின்றன. அந்த வகையில் வளைந்து காணாமல் செய்யப்பட்ட சம்பவங்கள் தொடர்பில் கடந்த காலங்களில் பல்வேறு தரப்பினர் மீது குற்றச்சாட்டுகள் முன்வைக்கப்பட்டன. அதில் இபிடிபியின் பெயரும் அடிபட்டது. இன்று உங்கள் ஆட்சியில் எங்கள் ஆட்சியில் காணாமல் போனவர்கள் என கூறி அரசியல் செய்ய முன்வருவோரை போன்றே அன்று மம்மீதான அரசியல் பழிவாங்கல் என்கின்ற முறையில் சில தமிழ் அரசியல் தரப்புகளால் திட்டமிட்டு தூண்டப்பட்ட நிலையிலேயே இத்தகைய போலி குற்றச்சாட்டுகள் என் மீது திணிக்கப்பட்டன என்பது எமக்கு தெரியும். இதை எமது மக்களும் அறிவார்கள். இதன் காரணமாக இன்றைய காணாமல் போக செய்யப்பட்டமை தொடர்பில் பக்க சார்பற்ற விசாரணை மேற்கொள்ளப்பட்டு உண்மை கண்டறியப்பட வேண்டும் என
order please, honorable member, I cannot give you any more time. Please conclude now.
Yes. அந்த வகையில் கடந்த இந்த புதிய ஆட்சியில் நடைபெற்ற பல விசாரணைகளில், உதாரணமாக கொழும்பில் கடத்தப்பட்ட 11 மாணவர்கள், அதை விட தமிழ் தேசிய கூட்டமைப்பினுடைய நாடாளுமன்ற உறுப்பினர் ரவிராஜ் அவர்கள், ஜோசப் பெர்ரா சிங்கம், மகேஸ்வரன் போன்றவர்கள், அந்த கொலைகள் எல்லாம் விசாரணைக்கூடாக அந்த கொலைகளை யார் செய்தார்கள் என்பது அம்பலமாக இருக்கின்றது. அதுபோல ஏனைய கொலைகளையும் இந்த அரசாங்கம் விசாரித்து உண்மை நிலைமையை மக்களுக்கு தெரியப்படுத்த வேண்டும் என்று கேட்டுக்கொண்டு சந்தர்ப்பத்துக்கு மீண்டும் நன்றி கூறுகின்றேன்.
Thank you, Garu Namin Sanakamathum. ஒவ்வொருமா வினாடி 15 ஒவ்வொருமா காலையில் கண்ணோ பெறுவரு.
கரு சாபத்துமேனி, பிரதமேன்ம ஒவ்வொருமா அத்துலு மே கரு சபாவே பாக்ஷ விபாக்ஷ மந்திரித்துமான்ல சியலு தினாட்டம மாகே ஸ்தூத்திய பிரகாசகரண்ட கமதி விசேஷம் மாகே தாபர மேனியன்கே வியோவென் பசுவ அப்பே நிவசட்ட அவில்லா அப்பகே துக்க பெதாகனிம சம்பந்தவ ஈட்ட அமதரவ மே லக்வசி புரவசியான் விசால பிரிசக் அப்பி தன்னா தரமட்ட பஹலுஸ்தாக் விசிதாக் பமன மே தவஸ் துணே அப்பே விஜயராம் மாவஸ் நிவசட்ட பெமினியா. එම නිසා මාගේ දිවංගත පියාණන් ගාමිණී දිසානායක මැතිතුමාගේ දේශපාලන ජීවිතයට සම්බන්ධ වුණ එතුමිය 1994 එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මාගේ පියා ඝාතනය වුණාට පසුව එක්සත් ජාතික පක්ෂයේ දජය නැවතත් උසවාගෙන එතුමිය තරඟ කරා. එතුමිය පරාජයට පත් වුණා. නමුත් එතන විශේෂයෙන්ම සඳහන් කර යුතුයි එතුමිය ඉතාමත් නිර්භීතව ඒ අවස්ථාවේ ඉදිරිපත් වෙලා එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් තරඟ කර ක්‍රමය හා විදිය අපි පැසසුමට ලක් කරනවා. කෙසේ වෙතත් පරාජය වුණත් එතුමියට එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද අනෙකුත් ඡන්ද 36ක් ලැබුවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ 2010 මහමැතිවරණයේ 30%කට බැස්සා. අපි නැවතත් 2015 42%කට වැඩි වුණා. එම නිසා මේකෙන්ම තේරෙනවා දේශපාලනය කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි, ඉතාමත්ම අපහැදිලි දෙයක්. ජය පරාජය දෙකම සමානව බෙදාගන්න අපි දැනගත යුතුයි. එලෙසම එතුමියගේ ජීවිතයේ විශේෂයෙන්ම කාන්තා හිංසනයට එතුමිය දැඩි ලෙස ක්‍රියා කර කාන්තාවක්. කාන්තාවන් විශාල වශයෙන් ලංකාවේ මානසිකව හා ශාරීරිකව හිංසාවට ලක් වෙනවා. එම නිසා එතුමිය නීතිඥයෙක් වශයෙන් විශාල කාර්යභාරයක් කරා ඒ කාන්තා හිංසනය මේ රටේ තුරන් කරන්න. මම ප්‍රතිඥාවක් දෙනවා මාගේ දේශපාලන ජීවිතේ කාන්තා හිංසනයට විශේෂයෙන්ම එයට විරුද්ධව කටයුතු කරන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි මාගේ ප්‍රථම විනාඩි 15 මම ගත කරන්නේ මාගේ අමාත්‍යංශයේ මූලික ප්‍රතිපත්ති රාමුව ගැන කතා කරන්න හා අපගේ අමාත්‍යංශයේ මේ අවුරුද්ද තුල ඇති වුණු විපර්යාස වෙනස්කම් ප්‍රතිපත්තිමය තීරණ ගැන මේ ගරු සභාව දැනුවත් කරන්න. මාගේ ඊළඟ විනාඩි 15 සැන්දෑවරුවේ අපගේ ගරු මන්ත්‍රීවරුන් ලක් කරන ප්‍රශ්න චෝදනා මැසිවිලි විසඳිය යුතු ගැටළු වලට පිළිතුරු දෙන්න මා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද උදේ ගරු සභාපතිතුමනි චීනයේ හයිනාන් කියන ප්‍රදේශයෙන් මාගේ අමාත්‍යංශයට චීන දූත පිරිසක් ආවා. ඔවුන් අපගේ රබර් කර්මාන්තයට විශාල වශයෙන් ආයෝජනය කරන්න මාව අප්‍රේල් 25 වෙනිදා බේජින් නගරයට ආරාධනා කරා. මම බලාපොරොත්තු වෙනවා එම ආරාධනය පිළි අරගෙන අපගේ රබර් කර්මාන්තයට අවශ්‍ය ආයෝජනය චීනෙන් ලබා ගැනීමට හැකියාවක් වේ කියලා මා බලාපොරොත්තු වෙනවා. ඔවුන් පොරොන්දු වෙලා තිබෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් පමණ ලංකාවේ රබර් කර්මාන්තවලට ආයෝජනය කරන්න. ඔවුන් හිතන්නේ ලංකාව ගැන පමණක්ම නෙවෙයි ඔවුන්ගේ රට ගැන. විශේෂයෙන්ම තව අවුරුදු 30කට 40කට ඉදිරියට තමයි චීනය හිතන්නේ. අපි වගේ අවුරුදු 2-3 ගැන හිතන්නේ නැහැ. 1979 ඩොง සියෝපින් මං හිතන්නේ ජෝන් සිනිරත්න මහත්මයා දන්නවා එතුමා ගැන. ඩොง සියෝපින් කියන නායකයා චීනේ නායකයා ඒ රටේ ආර්ථිකය විවෘත කරා. He opened up the Chinese economy to the free enterprise system. ඒ තනි තීරණයෙන් මිලියන 700ක ජනතාවක් දරිද්‍රතාවෙන් මිදුණා කරු සවාපතුමනි. එම නිසා අපේ රටේ ප්‍රශ්නය තමයි අපි මේ ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ නැති එක. ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තත් ඒවා ක්‍රියාත්මක කිරීමට අපිට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමති මගේ මේ මූලික මාතෘකාවට එන්න පෙර මට විනාඩියක් දෙන්න කාරණා තුනක් ගැන අපේ ආර්ථිකය ගැන විශේෂයෙන්ම අපි නිරන්තරයෙන්ම කියන්නේ අපේ රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අපි අඩු කරන්න අවශ්‍යයි කියලා එක්ස්පෝර්ට්ස් වලට. මම මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. මම හිතන්නේ දියුණු වුණ රටවල් මැලේසියාව, සිංගප්පූරුව, කොරියාව ඒ වගේම චීනය ඇමරිකානු ඩොලරය හා ඔවුන්ගේ මුදල් අතර තියෙන පරතරය ඔවුන් දවසින් දවස අඩු කරලා තියෙනවා. අපිට එහෙම වෙන්නේ නැහැ. එම නිසා අපි ලෝකේ ජනගහනයක් හැටියට දවසින් දවස දුප්පත් වෙනවා. Therefore we should have a policy of strengthening the Sri Lankan rupee over a continuous period of time. Nobody is thinking about this. ඇයි අපි මේ සභාවේ 229 මේ ගැන තීරණයක් ගන්න බැරි? දෙවෙනි කරුණ අධ්‍යාපන ප්‍රතිපත්තිය. තමුන්නාන්සේ දන්නවා මමත් දන්නවා අපිටත් දරුවන් ඉන්නවා මේ රටේ ද්විත්ව අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. There's a parallel education system. There's the official system and the unofficial system. අපේ දරුවන් සියලු දෙනාම ටියුෂන් ගන්නවා. සතියේ දවස්වල ටියුෂන් ගන්නවා. ඇයි අපිට බැරි ටියුෂන් සතියේ සෙනසුරාදා ඉරිදායි සතිය අන්තයට පමණක් සීමා කරන්න? ඇයි අපි ඒ තීරණ ගන්න නැත්තේ? ඒ වගේම මේ රටට ට්‍රාන්ස්පෝර්ට් පොලිසි එකක් තියෙනවද? ප්‍රවාහන ප්‍රතිපත්තියක් තියෙනවද? නැහැ. අද මේ රටේ ත්‍රිවිල මිලියනයක් තියෙනවා. මිලියනයක්. ඒ කියන්නේ අපේ ශ්‍රම බලකායට මිලියනයක් අහිමි වෙනවා. ඉතින් ඇයි අපිට තීරණයක් ගන්න බැත්තේ මේ ත්‍රිවිල ගේන එක ලංකාවෙන් නවත්තන්න? දැන් මිලියනයක් තියෙනවා නම් ඒක හොඳටම ඇති. ඉතින් මේ වාගේ ප්‍රතිපත්තිමය තීරණ මේ රට වෙනුවෙන් අපි ගන්නෙ නැහැ. ඊළඟට ගරු සභාපතිතුමනි මගේ ශේෂ්ත්‍රයට මම එනවා. විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම තේ. දැන් විශේෂයෙන්ම මේ සමහර මම දැකලා තියෙනවා පත්තරවල මාධ්‍යවල තේ ගැන විශාල අර්බුදයක් තිබෙනවා කියලා හේතු ගන්නන්න හදනවා. ඇත්ත වශයෙන්ම එහෙම කිසිම දෙයක් නැහැ. තේ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් යම්කිසි ගැටලු හා ප්‍රශ්න තියෙනවා මම පිළිගන්නවා. නමුත් විශේෂයෙන්ම අපගේ තේ නිෂ්පාදනය ඉතාමත් උසස් තත්ත්වයක තිබෙනවා. මා බාර ගන්නකොට මේ අමාත්‍යංශය තේ නිෂ්පාදනය තිබේ මිලියන 260ක. නමුත් දැන් වෙනකොට විශේෂයෙන්ම 2018 අපේ තේ නිෂ්පාදනය මිලියන 303කට වැඩි වුණා. වැඩියෙන්ම අපේ තේ නිෂ්පාදනය තිබේ 2014 වර්ෂයේ 300 මිලියන 340යි. ඉතින් මම හිතන්නේ ඇත්ත වශයෙන්ම අපගේ තේ නිෂ්පාදනය 330ට වැඩි කරන්න පුළුවන් නම් හොඳයි. ඒක ඉතාමත් හොඳ ඉලක්කයක්. ඒක කළ යුතුයි. නමුත් සාපේක්ෂව මිලියන 300ක් හා 340ක් අතර ඒ ටාගට් එකට අපිට ඉන්න පුළුවන් නම් අපි ඒ ගැන සතුටු වෙ යුතුයි. ඉතින් තවත් දෙයක් හේතු ගන්නන්න හදනවා අපි තේ නිෂ්පාදනයෙන් 4 වෙනි තැනට වැටලා කියලා. ඇත්ත වශයෙන්ම අපි හැම වෙලේම හිටියේ 3 හෝ 4. පළවෙනිය ඉන්දියාව, දෙවෙනිය චීනය, 3 ශ්‍රී ලංකාව, 4 කෙන්‍යාව. දැන් කෙන්‍යාව 4ට ඇවිල්ලා අපි 3ට අපි කෙන්‍යාව 3ට ඇවිල්ලා අපි 4ට ඇවිල්ලා. ඉතින් කෙන්‍යාව තමයි අපේ තරඟකාරයා. කෙන්‍යාවෙන් තමයි අපිට තර්ජනයක් තියෙන්නේ. මක් නිසාද ඉන්දියාවේ හා චීනයේ නිෂ්පාදනය අපිට කවදාවත් අල්ලන්න බෑ. ඒ රටවල් වල තිබෙන තේ තමාගේ මාකට් එකේම පරිහරණය කරනවා. නමුත් අපේ තේ බ්ලැක් ඔර්තොඩොක්ස් තේ සාම්ප්‍රදායික කළු තේ නිෂ්පාදනයෙන් වැඩිම රට ඉහළින්ම තිබෙන රට තවමත් අපේ රට. කරුණාකර මේක අමතක කරන්න එපා. ඉතින් අපි පැවිලි කර්මාන්ත අමාත්‍යාංශ 1960 ගණන්වල 70 ගණන්වල 80 ගණන්වල තිබ්බ අමාත්‍යාංශය නෙවෙයි. ඒකට නොයෙකුත් කාරණා තියෙනවා. ප්‍රථම කාරණය තමයි විශේෂයෙන්ම අපගේ ආර්ථිකය වෙනත් දිශාවලට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම සේවා ආර්ථිකයක් බවට අපේ ආර්ථිකය පරිවර්තනය වෙලා තියෙනවා. අපේ ආර්ථිකය ලිහිල් කරලා තියෙනවා. එම නිසා රාජ්‍ය හස්තය මේ ආර්ථිකයේ දවසින් දවස අඩු වෙලා තියෙනවා. කොල්වින්ගේ කාලේ තිබ්බ ආර්ථිකය නෙවෙයි මේ. එන්.එම්.ගේ කාලේ තිබ්බ ආර්ථිකය නෙවෙයි මේ. ඒක තේරුම් ගත යුතුයි. ඒ වගේම පුද්ගලික අංශය විශාල දායකත්වයක් අපේ ආර්ථිකයට දක්වනවා. එම නිසා රජයේ පංගුව අපේ ග්‍රෝස් නැෂනල් ප්‍රොඩක්ට් එකේ 20%යි, පුද්ගලික අංශයේ පංගුව 80%යි. මේක තමයි යථාර්ථය. ඒ වගේම ඔබතුමත් දන්නවා අද එදා තිබ්බ රාජ්‍ය වැවිලි විශාල කොටසක් අද රාජ්‍ය පුද්ගලික අංශයට අපි බදු දීලා තියෙනවා. ඒකෙන් නොයෙකුත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මම පිළිගන්නවා. නමුත් ඒ විදිහටම අපිට විශාල ජයග්‍රහණක් තියෙනවා. එම නිසා ඒ එක ජයග්‍රහණයක් තමයි අපේ තේ නිෂ්පාදනයේ 75%ක් ගරු සභාපතිතුමනි අද එන්නේ කුඩා තේවතු හිමියන්ගෙන්. මේක විශාල ජයග්‍රහණයක්. මක් නිසාද ඒ විශාල වැවිලි සමාගම් වලින් එන තේ නිෂ්පාදනය 25%කට අඩු වෙලා තියෙනවා. කුඩා තේවතු හිමියන්ගෙන් ලැබෙන තේ නිෂ්පාදනය 75%කට වැඩි කරලා තියෙනවා. එම නිසාම අපි රජයෙන් කුඩා තේවතු හිමියන් වෙනුවෙන් විශාල සහනාධාර ප්‍රමාණයක් ලබා දෙනවා. මම මේ අවස්ථාවේ කියන්න කැමති අපි තේ මිල සම්බන්ධව තේ මිල මම ඉතාමත් සතුටුයි කියන්න මා මේ අමාත්‍යංශය බාර ගන්නකොට රුපියල් 350ක් 450ක් අතර තමයි දෝලණය වුණේ. ඉතාමත් උග්‍ර අර්බුදයක ඒ තේ මිල තිබ්බා. නමුත් අපි රුසියාවට ගියා, චීනයට ගියා, ජපානයට ගියා, අපගේ සාම්ප්‍රදායික මිත්‍රයන් වන ඉරානයට ගියා, අපි මේ රටවල් එක්ක කතා කරලා අපගේ තේ නැවතත් ඒ මාකට් වලට දාගන්න උපක්‍රම අපි සැලසුම් කරා. එම නිසා අද තේ මිල රුපියල් 581යි 600 ගාණක් අතර දෝලණය වෙනවා. ඉතාමත් ඉහළ මිලක් කුඩා තේවතු හිමියන්ට අද ලැබෙනවා. අද කවුරුත් උද්ඝෝෂණ කරන්නේ නැහැ. අද කවුරුත් සටන් කරන්නේ නැහැ. අද කවුරුත් ඇවිල්ලා මගේ අමාත්‍යංශ ඉස්සරහ පෙළපාලි යන්නේ නැහැ. එම නිසා මා දකින්න ඒක අපේ ජයග්‍රහණයක් හැටියට. ඒ වගේම අපි ඒ පොහොර සහනාධාරයේ කුඩා තේවතු හිමියන්ට එලෙසම ලබා දෙනවා. සාමාන්‍ය විදිහට වෙළඳ පොලේ රුපියල් 3000ට තියෙන පොහොර අද රජය රුපියල් 1500ට 50%ක සහනාධාරයක් ගොවීන්ට ලබා දෙනවා. ඒ වගේම අපි කුඩා තේවතු හිමියන් වෙනුවෙන් නැවත වගා කිරීමටත් අලුත් වගාවටත් ඒ ලබා දෙන සහන වැඩි කරලා තියෙනවා. කුඩා තේවතු අධිකාරියෙන් රුපියල් බිලියන 2ක් අපි ලබන වසරේ වියදම් කරනවා කුඩා තේවතු හිමියන්ට ඒ අවශ්‍ය ශක්තියත් ඒ අවශ්‍ය පන්නරයත් ලබා දෙන්න. එම නිසා නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා, මිල වැඩි වෙලා තියෙනවා, අපගේ තේවල තිබෙන යම්කිසි ගැටලු විසඳීමට අපි කටයුතු කරනවා. විශේෂයෙන් මම කියන්න කැමති ප්‍රථම වතාවට ලක් ඉතිහාසයේ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ විසින් නිමි තේවල තිබිය යුතු අවම සීනි ප්‍රමාණයන් පිළිබඳ නිර්දේශ ලබා දී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් අංක TCCRI CIR 204 3 209 219 3 11 දින ඇති චක්‍රලේඛන මගින් සියලුම තේ කර්මන්ත ශාලා හිමියන් දැනුවත් කර ඇත. ඒ කියන්නේ සීනි සම්බන්ධව. ඒ අනුව එම ප්‍රමාණයන් ඉක්මවා තේ නිෂ්පාදනය කර ඇත්නම් 1957 දරණ තේපාලන පනත ප්‍රකාර ඊට දඩුවම ලබා දීමට කටයුතු කෙරේ. එම නිසා සීනි තේ සමග මිශ්‍ර කිරීම අපිට විශාල ප්‍රශ්නයක්. අපි ඒක ඉඩ දෙන්නේ නැහැ. මොකද මේ පියෝ සිලෝන් ටී කියන නම අපි ආරක්ෂා කළ යුතුයි. එම නිසා ප්‍රථම වතාවට අපි ඒ සීනි තිබිය යුතු අවම ප්‍රමාණය විද්‍යානුකූලව දැන් අපි හඳුනාගෙන තියෙනවා. අපි තේ කර්මාන්ත කරුවන්ට ඉතාමත් ආදරෙන් ගෞරවෙන් කියනවා කරුණා කළා එහෙම කරනවා නම් ඒක නවත්තන්න ඒක දිගටම කරනවා නම් අපි ඒ ගැන ඒට විරුද්ධව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි රබර් සම්බන්ධයෙන් අදහස් ටිකක් ප්‍රකාශ කරන්න කැමති මක් නිසාද රබර් ශේෂ්ත්‍රය ඇත්ත වශයෙන්ම අපි කනගාටුයි කියන්නේ මේ මිල අඩුවීම නිසා කුඩා රබර් හිමියන්ට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් මම අහලා තියෙන දෙයක් තමයි මේකට රජය මැදිහත් වෙ යුතුයි කියලා. මේ මේකට අදහස් දෙකක් තියෙනවා. මත දෙකක් තියෙනවා. දැන් අපි මැදිහත් වෙන්නේ සහනාධාරයකින්. එතකොට මේ සහනාධාරය මේ රටේ ජනතාවගේ බදු වලින් අපි ගන්නෙ. එතකොට මේ දිගටම අපි සහනාධාර ලබා දීලා කොතනින්ද අවසන් වෙන්නේ? ඉතින් සහනාධාරයක් දෙනකොට ඒකේ අවසානයක් තියෙන්න ඕනේ. අවුරුද්දයකට සහනාධාරය ලබා දෙනවා නම් අවුරුදු 3කට ලබා දෙනවා නම් අඩු ගානේ අවුරුදු 3කට පස්සේ ඒ රබර් වගා කරන කුඩා රබර් වගාකරුවා යම්කිසි ශක්තිමත් තැනක තිබිය යුතුයි. නමුත් කනගාටුයි කියන්නේ ජාත්‍යන්තර රබර් මිල තේ මිල හෝ අනිකුත් බෝගල මිලවලට වඩා අවුරුදු 12න් 12ට තමයි උස් පහත් වෙන්නේ. දැන් අපි යන්නේ ඉතාමත් අඩු මිල මිලක් තියෙන කාලෙක.
තව විනාඩියක් තියෙනවා ඔබතුමාට.
අපි හිතනවා අනාගතයේදීත් මේ මිල වැඩි වෙයි කියලා. නමුත් මට බාධා කරන්න එපා පස්සෙට. මට ඔබතුමා ප්‍රශ්න අහන්න. මට විනාඩිය තියෙන්නේ ඒකයි. එම නිසා 2017 රබර් ප්‍රොඩක්ෂන් එක මිලියන 83යි මේ 2018 මිලියන 82යි. රබර් එක්ස්ටෙන්ට් එක භූමි ප්‍රමාණය 136යි. ඒ 136 එලෙසම තියෙනවා. මම කියන්න කැමති විශේෂයෙන්ම එදා 1979 ජයජයවර්ධන මහත්තයා ගත්ත තීරණයක් තමයි රබර් ජෝන්ස් ඇතිකරන්න BOI එක හරහා. ආයෝජන මණ්ඩලයේ එතුමා විශේෂ සහන ලබා දුන්නා රබර් කර්මාන්තකරුවන්ට. විදේශ ආයෝජකයන්ට ලංකාවට ඇවිල්ලා රබර් නිෂ්පාදනය කරන්න, රබර් බඩු නිෂ්පාදනය කරන්න. එම නිසා අපි තමයි මේ රටෙන් තමයි වැඩිම ටයර් ප්‍රමාණයක් ඇමරිකාවට යන්නේ. මම ඉතාමත් සතුටෙන් කියනවා 2017 අපගේ එක්ස්පෝර්ට් රෙවනියු, ඒ කියන්නේ මේ පිටරට යවන රබර් වලින් අපිට ලැබෙන මුදල බිලියන 133.34යි. 2018 147.39. ඉතින් වැඩිවීමක් වෙලා තියෙනවා. ඉතින් රබර් දේශීය රබර් නිෂ්පාදනය ගැන අපිට විශේෂ අවධානමක් අපි දියත් කළ යුතුයි. මම ඒක පිළිගන්නවා. ඊළඟ විනාඩි 15 දී මම බලාපොරොත්තු වෙනවා මේ පදනම් ටික මේ ගරු සභාවට තවත් පැහැදිලි කරලා දෙන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.